ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 විසර්ජන පනත් කෙටුම්පත 2025 කාරක සභාව. පළවෙනි උපලේඛනය රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ශීර්ෂ අංක 130 ශීර්ෂ අංක 253 සිට 279 දක්වා ශීර්ෂ 312 සිට 319 දක්වා සහ ශීර්ෂ 321 කම්කරු අමාත්‍යාංශය ශීර්ෂ අංක 193 221 සහ 328 සලකා බැලීම පූර්ව භාග 10 සිට අපර භාග 6 දක්වා කපා හැරීමේ යෝජනාව හොනරබල් ජේසී අලවතුවල විනාඩි 18.
ගරු කථානායකතුමනි, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වෛශිෂ්‍යයේ අවස්ථාවේ 2025 විසර්ජන පනත් කැටුම්පතෙහි කාරක සභා අවස්ථාවේ අද දින විවාදයට ගැනෙන අමාත්‍යාංශ හා ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතනවලින් අදාළ අංක 130 253 සිට 279 312 සිට 319 321 193 221 සහ 328 දරන වැය ශීර්ෂයන්ගෙන් සම්ප්‍රදානිකූලව එක් එක් වැඩසටහනේ සියලුම පුරුණාවර්තන වියදම් හා මුල්‍ය ධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයයි ගරු සභාවට යෝජනා කරමි. ගරු කථානායකතුමනි, මා ඉතාම සතුටු වෙනවා අද දින රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සම්බන්ධයෙන් ආරම්භක මේ විවාදයේ ආරම්භ කතාව කතා කරන අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපේ අමාත්‍යවරයාත් අපේ පළාතේ පුත්තලම් දිස්ත්‍රික්කයේ
අපේ පළාතේ.
ඉතින් ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕනි, මේ අමාත්‍යාංශයේ යටතේ විශාල කාර්යභාරයක් තියෙනවා අපිට කටයුතු කරන්න. මේ සඳහා විශාල මුදලක් වෙන් වෙලා තියෙනවා. 2025 ආවැලේකනේ අස්සමේන්තු වියදම රුපියල් බිලියන 573.5. එතකොට විශේෂයෙන්ම මං හිතන්නේ මේ මුදල් වලින් වැඩි කොටසක් රාජ්‍ය සේවක වැටුප් ඒ වගේම විශ්‍රාමික එවැනි කාරණා පරිපාලනමේ කාරණා වලට තමයි ගොඩක් මේකේ වේදන් දරන්න වෙලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕනි, රාජ්‍ය පරිපාලන මේ අමාත්‍යාංශයේ යටතේ සුවදේශ කටයුතු කියලත් මීට පෙර තිබුණා. දැන් මේ සුවදේශ කෑල්ල නැති වුණත් ඒ හා සම්බන්ධව තිබුණු සියලුම ආයතන මේ අමාත්‍යාංශය යටතම තියෙනවා. එක පැත්තකින් රාජ්‍ය සේවයේ නැත්තාම අමාත්‍යාංශය ඉඳලා ඊළඟට සුවදේශ කටයුතු පැත්ත ගත්තාම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, එතනින් එහාට ග්‍රාම නිලධාරි කාර්යාලය දක්වා ඉන්න නිලධාරි සියලු දෙනාම අයිති වෙන මේ අමාත්‍යාංශයේ. ඒ කියන්නේ රාජ්‍ය සේවයේ ගමේ ඉඳලා ප්‍රාදේශීය ඒ වගේම දිස්ත්‍රික් මට්ටම ඒ වගේම ජාතික මට්ටම දක්වා මේ අමාත්‍යාංශයෙන් තමයි ඒ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තමයි මේ අමාත්‍යාංශය ගත්තහම අද පළාත් පාලනය පළාත් සභා පළාත් පාලනය පළාත් සභා ගත්තාම අපේ රටේ පළාත් සභා 9ක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතන 341ක් මහනගර සභා 29ක් නගර සභා 36ක් ප්‍රාදේශීය සභා 276ක් මේ සියල්ලම එක පැත්තකින් රාජ්‍යාංශය පරිපාලනය වෙනා වගේම ග්‍රාම නිලධාරී දක්වා අනිත් පැත්තෙන් පළාත් සභා පළාත් පාලන ආයතන වල ග්‍රාමීය මට්ටමේ ඉඳලා තියෙන දේශපාලන අධිකාරිය යම් යම් කාරණාවලදී ඔබේ අමාත්‍යාංශය හරහා තමයි අධීක්ෂණය කටයුතු ක්‍රියාත්මක කරන්න පැවරලා තියෙන්නේ. විශේෂයෙන්ම දැන් මේ වෙලාවේ අපි පැහැදිලිවම කියන්න ඕනේ, දැන් මේ වෙලාවේ මේ රටේ ඊයේ දිනේ අපි දැක්කා පළාත් පාලන ආයතන 341ක් වෙනුවෙන් නාම යෝජනා කැඳවන්න දින නියම වෙලා තියෙනවා. අපි කවුරුත් කැමති මේ පළාත් පාලන මැතිවරණය කල්ගිය මැතිවරණයක් අධිකරණ තීන්දුවක් තියෙනවා මාස 3ක් ඇතුළත මේක පවත්වන්න කියලා. හැබැයි මේ මැතිවරණය සඳහා විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වෙනවා. මම මුලින්ම මේ ගැන කතා කරන්න ඕනි. මොකද පළාත් පාලන ආයතන 341ට අපේක්ෂකෝ අපේක්ෂක විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වෙනවා. මේකෙදි මන්ත්‍රීවරයා හැටියට පත් වෙනවා පළාත් පාලන ආයතන වල සමස්ත මන්ත්‍රී සංඛ්‍යාව 8355ක්.
ඕඩර් ප්ලීස්. නියෝජ්‍ය කතානායකතුමා මූලාසනයට පැමිණෙතු.
ගරු
සභාපතිතුමනි, ඉතින් ඒ නිසා විශාල වැඩ කොටසක් ඉදිරි දින කීපය තුළ අපි කාටත් දේශපාලනඥයෝ හැටියට අපිට මේ පක්ෂවල ඉන්න විශාල පිරිසක් ඉන්නවා, හැම කෙනාටම කරන්න සිද්ධ වෙනවා. එක පැත්තකින් මේ මැතිවරණය අපිට අත්‍යවශ්‍යයි, අනිත් පැත්තෙන් අපි මේ ආයවැය විවාදයේ අවසන් වෙලා මේ නාම යෝජනා බාරන දෙන්න තිබ්බනම් හොඳයි. මොකද මේ අපි හැම කෙනාටම මේවට සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. ඒ සම්බන්ධයෙන් අපි මැතිවරණ කොමිෂම හැම වෙලා කරුණු කාරණාත් ඉදිරිපත් කරා. ඒ කොහොම වුණත් අපට ඉදිරියේ මේ මැතිවරණය සඳහා හැම කෙනාටම දේශපාලඥයෝ හැටියට අපිට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ ගරු සභාපතිතුමනි, මේ අමාත්‍යාංශය ගත්තාම විශාල කාර්යභාරයක් මේ අමාත්‍යාංශය හරහා රටේ ජනතාවට සේවාවන් හැටියට ඉටු වෙනවා. ගමේ ග්‍රාම නිලධාරී කාර්යාලයේ ඉඳලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ, ඊළඟට දිස්ත්‍රික් ලේකම් කාර්යාලේ, ඉතින් මේ හැම එකක්ම ජනතාවත් එක්ක සම්බන්ධ ආයතන. හැබැයි අපි බලාපොරොත්තු වෙන ආකාරයෙන් මේවා ජනතාවට ඉටු වෙනවද කියන ප්‍රශ්නය අපි හමුවේ තියෙනවා. අපි ඇත්ත සත්‍ය කතා කරාම අපි දකිනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගියාම විශාල පිරිසක් බදාදා දිනේ හරි සඳා දිනේ හරි මහජන හමුව දවසට මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එනවා. ඒ එන ජනතාවගේ ප්‍රශ්න වලින් කීයක් විසඳෙනවද? ඉතින් මේක දිගින් දිගටම වෙන කාරණා, ඔබතුමාලාට චෝදනා කරනව නෙවෙයි. මේක ආණ්ඩු ගණනාවක් තුල අපි දැක්ක දෙයක්. එතකොට මේ ජනතා සේවාවන් නිසි ආකාරයෙන් ඉටු නොවෙන්න හේතු ගණනාවක් තියෙනවා. ඒ නිසා ඔබතුමාලා බලයට පත් වෙනකොට මේ රටේ ජනතාව විශාල වෙනසක් බලාපොරොත්තු වුණා. ඒ වෙනස තමයි මෙන්න මේ ජනතාවගේ කාර්යයන් කාර්යක්ෂමව නිවැරදිව ඉටු කරගන්න. ඉතින් ඒ නිසා ඔබතුමාගේ අමාත්‍යාංශය විශාල වෙනස්කම් ගණනාවක් කළ යුතුයි කියන තැන අපි ඉන්නවා. ඒ නිසා ඔබට හොඳ අවස්ථාවක් අද ලැබිලා තියෙනවා. මේවා කාර්යක්ෂම නිසි ආකාරයෙන් ජනතාවගේ සේවාන් ඉටු කරන ආයතන බවට පත් කරා. ඒ වගේම තමයි දැන් දීර්ඝ කාලයක් පළාත් පාලන මැතිවරණය කල් ගිහිල්ලා තියෙනවා, පළාත් සභා මැතිවරණය කල් ගිහිල්ලා තියෙනවා. දැන් පළාත් පාලන මැතිවරණය ගත්තාම පළාත් පාලනයේදී ජනතාවත් එක්ක වැඩ කරන නියෝජ්‍ය අවශ්‍යයි. දැන් වසර ගණනාවක් ඒක අහිමි වුණා. ඒ තුලත් පළාත් පාලන ආයතන වලින් ජනතාවට ඉටුවන සේවාවන් නිසි ආකාරයෙන් ඉටුන්නේ නැහැ කියන එක අපිට පැහැදිලි. මොකද ලේකම්වරයෙක් එහෙම නැත්නම් කොමසාරිස්වරයෙක් කියන තමයි පෞගේ කාලේ අවුරු වසර ගණනාවක් දැන් ඒවා පාලනේ උනේ. ඉතින් ඒ වගේම පළාත් සභාව ගත්තත් ආණ්ඩුකාරවරයාට තමයි පාලනේ වෙන්නේ. ඉතින් මේවා කඩිනමින් මම හිතන්නේ ඔබ බලත්පාලන මැතිවරණයේ අවසන් වෙලා කෙටි කාලයක් තුළ ජනාධිපතිතුමාගේ ප්‍රකාශ අනුව පළාත් සභා මැතිවරණය පවත්වනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. මොකද මේ මැතිවරණ අනිවාර්යෙන් තිබිය යුතු දේවල්. මහජන නියෝජ්‍යයන් පත්වන ස්ථානවල මහජන නියෝජ්‍යයන් සිටිය යුතුයි. එහෙම නැත්නම් නිලධාරි හරහා මේ බලාපොරොත්තු වෙන සියලු කාරණා ඉෂ්ට කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ ආයතනවලට මහජන නියෝජ්‍යයන් සම්බන්ධ කරගෙන ජනතාවත් එක්ක ඒ ප්‍රශ්න විසඳන්න අවශ්‍ය විදියට ඒ කටයුතු සකස් කරලා තියෙන්නේ. මුලින්ම මතක් කරන්න ඕනි, පඩි වැඩිවීම සම්බන්ධයෙන් කතා කර අපේ නලින්ද ජයසිස්ස ඇමතිතුමා, එතුමා කිව්වා ඉතිහාසයේ කවදාවත් මේ වගේ මූලික වැටුප වැඩි වෙලා නැහැ කියලා. හැබැයි පොඩ්ඩක් කනගාටුයි ඒ සම්බන්ධයෙන්. මොකද 2015 ඉඳලා 2019 වෙනකන් 2020 වෙනකන් මේ රටේ සමස්ත රාජ්‍ය සේවයේ මූලික වැටුප 107.5% වැඩි වුණා. ඒක මේ සියලුම රාජ්‍ය සේවකයෝ දන්නවා. දෙගුණයකට එහා මූලික වැටුප වැඩි වුණා. ඒ හරහා තමන්ගේ විශ්‍රාම වැටුප, තමන්ගේ අනිකුත් දීමනා ගණනාවක් කඩලා තියෙනවා. හැබැයි සමස්තයක් හැටියට අපි විශ්වාස කරනවා එහෙම වැඩි වුණා කියලා රාජ්‍ය සේවයේ. අද රාජ්‍ය සේවක මේ රට තුල ඇති වෙලා තියෙන ආර්ථික පසුබෑමත් එක්ක, එහෙම නැත්නම් බංකොලොත් භාවයට පත්වීමත් තුල ඉතාමත් අපහසුතාවයට පත්වුණු කණ්ඩායමක් තමයි රාජ්‍ය සේවය. ඒ නිසා 2015-2020 රජයේ කාලේ 107.5% වැඩි වුණා කියලා මේ රාජ්‍ය සේවය කියන්නේ හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වුණේ නැහැ. මේ බංකොලොත් වීමත් එක්ක ඉතාම අමාරු තැනකට වැටුණා. ඒ වගේම තමයි විශ්‍රාමිකයා. විශ්‍රාමිකයාටත් ජීවත් වෙන්න බැරි තැනකට වැටුණා. මොකද බාණ්ඩ මිල ඉතාමත් ඉහළ, ශීඝ්‍රයෙන් ඉහළට ගියා. දැන් බලන්න ඔබගේ රජය පත් වුණාට පස්සේ ගත්තත් අත්‍යවශ්‍ය බාණ්ඩ. දැන් හාල් කියන්නේ අපි හැමදාම බත් කන කට්ටිය. ඒතර ඒ හාල් වල මිල රුපියල් 100කින් විතර එහාට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ තුල ඇත්තටම රාජ්‍ය සේවකයා විශ්‍රාමිකයා තමයි ගොඩක්ම අමාරු වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි දැන් පොල් ගෙඩියක් ගත්ත මේ හැම දෙයකම මිල දවසින් දවසේ එහා ඉහළට යනවා. නමුත් වැටුප වැඩි වෙන ප්‍රමාණය, ජීවන වියදම ඒ වැඩි වෙන ප්‍රමාණය ඒකට සරිලන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා දිගින් දිගටම අපි දකිනවා විශාල පීඩාකාරී තැනකට මේ රාජ්‍ය සේවය ඇදගෙන යනවා. ඒ පීඩාව නිසාම තමයි පෞගිය මැතිවරණයේදී ජනාධිපති මැතිවරණයේත් මහ මැතිවරණයේත් රාජ්‍ය සේවකයන් 80%ක් ඔබට ඡන්දෙ දුන්නේ. මොකද ජීවත් වෙන්න බැරිකම නිසාම. හැබැයි අද මේ වැඩි වෙලා තියෙන වැටුප ගැන කතා කරද්දි අපි දන්නවා සත්‍ය වශයෙන්ම සමහර අයට සමන්ගේ වැටුප එකතු වෙලා එනකොට අඩු වෙලා. දැන් අපේ ඇමතිතුමා කිව්වට දැන් වෛද්‍යවරු මං හිතන්නේ වැඩ වර්ජනකට යනවා නම් අපි මොනවා කතා කරත් ඒකට වඩියේ යම් එයාලා බලාපොරොත්තු වෙන දේවල් ලැබිලා නැති නිසා. එහෙනම් වැඩි වෙලා තියෙනවා නේද මං කිව්ව විදියට කවුරුත් මේ 100% වලින් වැඩි වෙලා තියෙනවා නම් යන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මොකද තමුන්නාන්සලා ආණ්ඩුව පත් කරගන්න එයා ඒ විශාල සහයෝගයක් දුන්නා. ඒක ඔබ දන්නවා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මොකද අපි විශේෂයෙන්ම මේ රජයේ ඉස්සරහට ගෙනියන්න රටේ ජනතාව වෙනුවෙන් අපි කිසිම කඩාකප්පල්කාරී වැඩකට අපි සම්බන්ධ වෙන්නේ නැහැ. ඔබ කරන හොඳ හැම දෙයකටම මම මේ මගේ පළවෙනි කතාවේදී කිව්වා අපි විපක්ෂයක් හැටියට අපි විපක්ෂ නායකයෝ සමග අපි මේ හැම කාර්යයකදීම ජනතාව වෙනුවෙන් ඔබ ගන්න හැම හොඳ දෙයකටම අපේ සහය අපි ලබා දෙනවා. හැබැයි ඔබ යම් වැරද්දක් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කරනවා නම් අපි ඒක පෙන්නලා දෙනවා. දැන් මම දැක්ක ගොඩක් හේම පෙන්නලා දෙනකොට අපේ සමහර මන්ත්‍රීතුමාලා කරේ ඔබතුමාලා වෛරයෙන් මාගේ හැසිරෙනවා. ඒක හොඳ දෙයක් නෙමෙයි. අපේ විපක්ෂයේ යුතුකම ඔබට කරුණු කාරණා ඉදිරිපත් කරන එක රටේ ජනතාව වෙනුවෙන්. ඉතින් ඒ නිසා මම දැක්ක දැන් අදත් මේ ලැයිස්තුවක් ඉදිරිපත් කළා. මේ උදේ මන්ත්‍රීතුමාලා කීප දෙනෙකුට කතා කරන්න සිද්ධ වුණා මේ සෙට් ගැන ලැයිස්තුව. දැන් බැලුවම මේ මන්ත්‍රීතුමා ඉපදිලත් නැති කාලේ සීයලා මුත්තලා ගත්තේ ඒවා. ඉතින් මේ මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? මේකෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඒ නිසා අපි ඔබට කියන පැහැදිලිවම මෙවැනි දේවල් නෙමෙයි රටේ සැබෑ ප්‍රශ්න වලට අපි විසඳුම් අපි ලබා දිය යුතුයි. දැන් බලන්න අද මේ වෙනකොට රාජ්‍ය සේවයේ ලක්ෂ 17කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය සේවයේ නිරත වෙලා ඉන්නවා. එතකොට ඇත්තටම රාජ්‍ය සේවයේ අද ගොඩක් දෙනෙකුට තමන්ගේ සේවාව ඉටු කරගන්න බැරි ප්‍රශ්න ගණනාවකට මැදි වෙලා තියෙනවා. එකක් තමයි මූලික ප්‍රශ්නේ ආර්ථික ප්‍රශ්න. අපි ගත්තොත් 1990 කාලේට යනකොට රාජ්‍ය සේවයේ හිටියේ ලක්ෂ 6.7යි. එතකොට ලක්ෂ 6.7ක් හතක් ඉදපු රාජ්‍ය සේවය 2005න් පස්සේ ගොඩක් වෙලාවට විශාල ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ වැඩිවීම තුළ රටේ ජනතාවට එහා සමාන සේවාව කාර්යක්ෂමව නිවැරදිව ඉටු කරනවාද කියන ගැටලුව ඔබ දන්නවා. එහෙම වෙලා නැහැ. ඉතින් එහෙම වෙලා නැත්තම් මේක ප්‍රායෝගිකව කාර්යක්ෂමව ඒ වගේම රාජ්‍ය සේවයටත් සේවකයාටත් හොඳ උසස්සත්වයක් එක්ක වැඩ කටයුතු කරන්න අවශ්‍ය විදියට මේක සාදා ගන්න ඕනේ. එහෙම නැත්තම් මේක දිගින් දිගටම රටට ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒක රටට විතරක් නෙවෙයි රාජ්‍ය සේවකයන්ට දැන් ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මොකද එයාගේ වැටුප ජීවත් වෙන්න හොඳටම බඳි තැනට අවිල්ලා තියෙනවා. ඉතින් එහෙමනම් අපි දන්නවා ඇත්තටම සමහර සේවාවන් වලදී විශේෂයෙන්ම සෞඛ්‍ය අධ්‍යාපනය ඒ වගේම පොලිසිය වාගේ සේවාන් වලට අමතරව සමහර සේවාන් වලට බඳවාගෙන තියෙනවා කිසිම තේරුමක් නැතිව. ඒක මේ අපි ඔබට මේ චෝදනා ගන්න නමුත් පහුගිය රජයන් වලදී යම් යම් අවස්ථාවල ගත්ත තීන්දුව තුනත් එක්ක ඒකේ ප්‍රතිඵලය අද රටට බරක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේවා සම්බන්ධයෙන් වෙනස් කරන්න තමයි ඔබට ඡන්ද දීලා ඔබව පත් කළා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අලුත් තත්ත්වය එහෙම නැත්නම් කාර්යක්ෂම මේ කටයුතු කරනවා වගේම රාජ්‍ය සේවකයන්ට හොඳ ප්‍රතිලාභ ලබාගෙන සතුටෙන් වැඩ කරන්න හොඳ ක්වොලිටියක් ඇතුව වැඩ කරන්න ඒ තත්ත්වය අපි හදලා දෙන්න අවශ්‍ය. ඒ වෙනස්කම් කරනවා නම් ඔබ දැබැන්ද තීන්දුව වලට යා යුතුයි. වෙනස තමයි රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා නැත වෙන ආණ්ඩු ගිය විදිහටම මේක ඉස්සරහට යන්න නෙමෙයි රටේ ජනතාව ඔබව අද 159 දෙනෙක් පත් කළ 3-2කට එහා ගිය බලයක් ලබා දීලා තියෙන්නේ. ඔබට විවස්සාව ඕන එකක් වෙනස් කරන්න බලය දීලා තියෙනවා. ඕන නීතියක් හදන්න ඔබට බලය දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අද ඉන්නවා විපක්ෂයක්. ඔබ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඒ හදන හොඳ දේවල් වලට හොඳ නීති වෙනස් කරනයි හොඳ දෙයට ඒ ඔබ ගෙනියන හොඳ වැඩසටහන් වලට අපේ සහයෝගය අපි දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. තේන්ද ඔබට තමයි හොඳම අවස්ථාව ලැබිලා තියෙන්නේ.
Honorable JC Alawathu wala you have 2 more minutes.
මට පොඩි කාලයක් ඕනේ ඒ වගේ. නෑ තව කරුණු කි පහක්වත් ඕනේ. ඒ නිසා ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම මෙන්න මේ தත්ත්වය තුල ඔබට කරුණු කාරණා ගණනාවක් ඉස්සරහට කරන්න පුළුවන්. ඒ නිසා ඔබ ඒ සඳහා අවධානය යොමු කරලා එක් එක් කරන බොරුවට මඩ ගහන්න අවලාද අපලාද කරමින් තවදුරටත් ඉස්සරහට යන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවා නම් මං හිතන්නේ ජනතාව බලාපොරොත්තු වුණේ වෙනස මේ රටේ ඇති කරන්න ඔබට කාලයක් වෙලාවක් නැති වෙනවා. ඒ නිසා මම මතක් කරන්න ඕනේ මෙන්න මේ කාරණා කීපය. රාජ්‍ය සේවයේ අද තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් මට කාල වේලා මදි නිසා මම මේ කරුණු මුලින් මතක් කරලා ඒවා සභාගත කරනවා. පළවෙනි කාරණාව තමයි ගරු ඇමැතිතුමනි කර්මාගාර සේවා නිලධාරීන්ගේ වැටුප විෂමතාවය නිවැරදි කර ගැනීමට 2025 ආයවැය කාර්ක සභාවස්සේ සංශෝධන ගණනාවක් ඔබතුමාටත් ඒවා ඉදිරිපත් කළා තියෙනවා. කර්මාගාර සේවා නිලධාරී ඒකාබද්ධ වෘත්තීය සමිතිය. ඉතින් ඒකේ විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 6 ඇලිරක් 2006 වැටුප් චක්‍රලේඛන සහ ඒට පසුව වෙනස් සේවාවන්ට අදාළ සිදු කරන ලද වැටුප් සංශෝධන මගින් කළමනාකාර සේවා නිලධාරීන් සිදු විය ඇති වැටුප් විෂමතාවය විසඳා ගැනීම වෙනුවෙන් කළමනාකාර සේවා නිලධාරී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ලෙසත් වෘත්තීය සමිති ලෙසත් ඉල්ලීම් ඉදිරිපත් කරන ලද ඒ අනුව මේ සමග අමුණා ඇති රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් අමතන ලද ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂක ජනරාල් වෙලයාගේ PA ඇලිරක් CS පොලිසි විවස්සා සංශෝධන වෙළුම 2 හා 2021 8/11 දින ඇති ලිපිය මගින් නිර්දේශ කර ඇති කළමනාකාර සේවා නිලධාරීන්ගේ MN3 වැටු පරිමාණය ලබා දී කළමනාකාර සේවා නිලධාරීන්ගේ දැනට පවතින වැටු විෂමතාවයේ 2025 ආයවැය කාර්ක සභා අවස්ථාවේ සංශෝධනය මගින් විසඳීමට යෝජනා කරනවා. මේකේ කරුණු කාරණා ගණනාවක් තියෙනවා. මම මේ ලිපියේ ඉතුරු කාරණා 1 2 3 කියලා පැහැදිලි කරලා තියෙනවා. 16 දක්වා කරුණු මේ සියල්ල මම සභාගත කරනවා මේ යෝජනා හැටියට මේ කාර්යක සභාව අවස්ථාවේදී. ඒ වගේම තමයි මෙතන දිනා ඌණ සේවා නියුක්ති උපාධිධාරී සහන සැලසීමේ රජයේ යෝජනාව ක්‍රියාත්මක කිරීම මගින් දීර්ඝ කාලයක් නොවසිත පවතිනෝ. ඒ වගේම මේ ඌණ සේවා කළමනාකාර සේවා නිලධාරි සේවයේ වැටු ගැටළු ස්ථීර ලෙස විසඳීම සඳහා ඉදිරිපත් කළ තියෙන යෝජනා ඒවත් මම සභාගත කරනවා. කියවන්න වෙලාව මදි නිසා. ඒ වගේම තමයි රජයේ රියදුරන් මේ වෙනකොට රියදුරන් 9000ක් පමණ රජයේ සේවයේ යෙදිලා ඉන්න එක එක් ආයතනවල අමාත්‍යංශවල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක දැන් මේ රියදුරන්ඩ තමන්ඩ ඇත්තටම නාමයේ පවා හරි නාමයක් මේ රියදුරන්ඩ ලැබිලා නැහැ වෘත්තීමේ වශයෙන්. ඒ වගේම ගැටළු ගණනාවක් තියෙනවා එයාගේ උසස් වීම ඒ වගේම පරි වැඩි වීම මේ ගැටළු ගණනාවම මේ යෝජනාවලින් ඉදිරිපත් කළා තියෙනවා. මම මේ රියදුරන්ගේ ඒ යෝජනා මාලාවත් සභාගත කරන මේ කියවන්න ගියොත් මට කාල වේලාව හොඳටම මදි නිසා. ඒ වගේම ගරු සභාපතිතුමනි මට තව පොඩි කාලයක් දෙන්න විශ්‍රාමිකයන්. දැන් මේ විශ්‍රාමිකයන් ගත්තාම ඇත්තටම අද සමාජයේ ඉතාමත් අසරණ භාවයට පත්වලා ඉන්න කණ්ඩායමක්. විශ්‍රාමිකයන් කියන්නේ නොයෙකුත් ශ්‍රේෂ්ඨවල වෛද්‍යවරුන් ඒ වගේම ගුරු වෘත්තිය හමුදාව කළමනාකාර සේවය එහෙම නැත්නම් ලිපිකරු මේ ගොඩක් සේවාවල විශ්‍රාමික මහත්මාත්මින් අද මේ ඇතිලා තියෙන ආර්ථික අර්බුද තත්ත්වයත් එක්ක තමන්ට ලැබුණු විශ්‍රාම මැටුව තමන්ගේ බෙහෙත් ටික ගන්නත් මදි තැනටපත් වෙලා තියෙනවා. මොකද විශ්‍රාමිකයේ කියන්නේ අවුරුදු 60න් 65ට එහා ගිය අය. ඉතින් ඒ නිසා මේ අය තමයි අසරණ මේ සමාජයේ මේ ඇතුණු තත්ත්වයත් එක්ක අසරණ වෙලා ඉන්න කණ්ඩායම. ඉතින් ඒ නිසා විශ්‍රාමිකයන් කෙරෙහි අවධානය යොමු කළා. දැන් අයවැයෙන් ලබා දීලා තියෙනවා යම් යම් කාරණා නමුත් ඒවා සාහිමිකටපත් වෙන්න බෑ. විශේෂයෙන්ම විශ්‍රාමිකයන්ගේ ගිනුම් වල තැම්පත් වලට 15%ක් තිබුණු ඒ පොලිය දව 3%ක් වැඩි කරලා තිබුණත් ඒ 15% සීමාට අබිල්ල නැහැ. ඒ වගේම විශ්‍රාමිකයන් විෂමතා ගණනාවක් තියෙනවා. ඒ විෂමතා ගණනාව වැඩි වෙලා තියෙනවා 2015 2020 වැඩි වැටුප් වැඩිවීමත් එක්ක 2016 ඉඳලා. මම හිතන්නේ අපේ සම්කරු නියෝජ්‍යතුමා මේ ගැන දන්නව හොඳට. ඒතුමා වෘත්තීය සම්පති කරපු නිසා. ඉතින් මේවා ගැන අවධානය යොමු කරලා ඔබතුමාලට අවස්ථාව ලැබිලා තියෙනවා. මේවා සම්බන්ධයෙන් ඉතාම සානුකම්පිතව හිතලා අපිට විශාල සේවාවක් කරපු කණ්ඩායමක් විශ්‍රාමිකයෝ කියන්නේ ජේෂ්ඨ පුරවැසියෝ කියන්නේ ඔව් අතුරු කරලා තියෙනවා. නමුත් ප්‍රමාණවත් මදි කියන එක තමයි මේ හැම කෙනාම කියන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ අයට ඒ ලැබෙන වැටුප්පල විෂමතාවයන් ගත්තාම ඒ විෂමතාවයන් පුළුල් ලෙස පරස්පර ගොඩක් වෙනස්කම් ගොඩක් තියෙනවා. ඉතින් ඒවා යම් ප්‍රමාණයකට හරි සමනය කරලා එයාට ඒ සහනය ලබා දෙන්න ඕනි. ඒ වගේම විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩිීමේදී සමහර අවස්ථාවල අපි දැකලා තියෙනවා මේ රජය විතරක් නෙවෙයි පහුගිය රජවලත් රාජ්‍ය සේවකගේ වැටුප් වැඩි වෙන ප්‍රමාණයට ඒ වගේම ජීවන වේදම් වැඩි වෙන ප්‍රමාණය රාජ්‍ය සේවයට වැඩි වෙනවා. ඒකෙන් භාගය විශ්‍රාමිකයට වැඩි වෙනවා. ඒතර විශ්‍රාමිකයත් ගන්න එකම කඩෙන් බඩු. ඒ නිසා එයාගේ ගන්න බඩු වෙනසක් නැහැ. එයා ගත්තනම් පොල් ගෙඩියක්, එයා ගත්තනම් හාල් කිලෝ එකක්. ඒ හැම එකම එක මිලක් යනවා. නමුත් ජීවන වියදම දර්ශකය මේක රාජ්‍ය සේවකට ලැබෙන ප්‍රමාණයෙන් භාගය විශ්‍රාමිකයට ලැබෙන. ඉතින් මේක ලොකු අසාධාරණයක්. ඒ නිසා මේ අයට යම් සාධාරණයක් ඉස්ස කරන්න මේ අය බැයි ඔබලා ලබා දීලා තිනවා පෞගේ කාලෙදී බලයට පත් වෙන පොරොන්දු ගණනාවක්. ඒ ඔක්කොම ඉස්ස කරන්න බැරි වුණත් යම් කොටසක් හරි මේ රාජ්‍ය සේවයට සහ විශ්‍රාමිකයන්ට ඉටු කරන්න ඔබට කටයුතු කරන්න කියලා යෝජනා කරමින් මේ අයගේ ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කළා. ඒවා සියල්ල කියවන්න බැරි නිසා මම සභාගත කරලා තියෙනවා. ඒ නිසා ඒ සඳහා අවධානය යොමු කරන්න කියලා ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමින් ඔබතුමාට වෙලාව ලබා දීම පිළිබඳව මගේ ස්තුතිය ප්‍රකාශ කරමින් මා වචන ස්වල්පේ අවසන් කරනවා.